එන කර්ම විපාකයා පළ දෙන්න නම් අනුකූලව මම මගේ කියලා දෙකක් හෝ අභ්‍යන්තර බාහිර කියලා දෙකක් හටගන්න ඕනේ. අභ්‍යන්තර වූ ඇතකන දිවනාසී ශාරීරියේ මන කියන කොටසකුයි. ඒකට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන කොටසකුයි. මේ දෙකක් ලෝකේ පහළ වෙලා ඒකට හැපුන්නේ නැත්නම් ගැටුන්නේ නැත්නම් කර්ම විපාකයක් පළ දෙන්නේ කොහොමද? පළ දෙන ක්‍රමයක්. එන ඉෂ්ඨ වූ ප්‍රිය වූ ඇතකන දිවනාසී ශාරීරියේ මන කියන අවස්ථාවකට ඉෂ්ඨ වූ ප්‍රිය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අවස්ථාවක් ඇතුළත් වුණොත් ස්පර්ශ ධර්ම කියන අවස්ථාවක් ඇතුළත් වුණොත් ඒකෙන් පාප කර්මයක් පළ දෙන්න පුළුවන්. දුක් විපාකයක් එන්න පුළුවන්. ක්‍රියා කරපු එක ඵලයේ වශයෙන් ඉෂ්ඨ වූ මනාප වූ ඇතකන දිවනාසී ශාරීරියේ මන කියන මේ ඉන්ද්‍රිය පහක් යම් තැනක ගොඩ නැගිලා ඉෂ්ඨ වූ ප්‍රිය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා නම් ආවේ ඇසුරු කළේ ඒ විපාක හිත සුඛසහගතයි. ඒකෙන් දුක්ඛසහගත විපාකයක් ඇති කරන්න බෑ. යම්කිසි විපාකයක් නරක නම් ඒ අනුව අනිෂ්ට වූ අප්‍රිය වූ ඇසකන දිවනාසී ශාරීරියේ මන කියන ඉන්ද්‍රිය පද්ධතිය ගොඩ නැගිලා අනිෂ්ට වූ අප්‍රිය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන එක බාහිර ලෝකෙන් ඒක ඇදිලා ගැටණේ උනේ නැත්ුනොත් ඒකෙන් සැප විපාකයක් ගොඩ ගන්න හේතු නැහැ. ඒකෙන් ගොඩ ගන්නවා දුක් විපාකයක්. නැත්නම් පාප කර්මයේ පාප විපාකයක්. දැන් සැප විපාකයක් හෝ දුක් විපාකයක් ඇරෙන්න මධ්‍යස්ථ හෝ විපාකයක් ඇරෙන්න මේ ලෝක සත්‍යයට වෙනත් විපාක විඳින ක්‍රමයක් තියෙනවා. එක්කෝ ඔහුගේ මනසට සැපසහගත වේදනාවක් ඇති වෙන්න ඕනේ. එක්කෝ දුක්සහගත වේදනාවක් ඇති වෙන්න ඕනේ. එක්කෝ උපේක්ෂා වේදනාවක් ඇති වෙන්න ඕනේ. සැප දුක් උපේක්ෂා කියන මේ වේදනා තුන අත්හැරියොත් ලෝක සත්‍යවල පාප විපාකයක් විඳින ක්‍රමයක් තියෙනවා. එන වේදනාවක් ආවොත් තමයි ලෝක සත්‍යයට විපාකයක් විඳින්න සිද්ධ වෙන්නේ. එන වේදනාවක් හටගන්න මොනවද අවශ්‍ය වෙන්නේ? පස්සපත්‍ය වේදනාව කියන සිද්ධාන්තය නැත්නම් එහෙම වේදනාව පහළ වෙන්න විදිහක් නැහැ. දැන් මොනවද ස්පර්ශ වෙන්න ඕනේ? සලායතන පත්‍ය පස්සෝ කියන සිද්ධාන්තය අත්හැරියොත් ස්පර්ශයක් හටගන්න විදිහක් නැහැ. එන සලායතනයෙන් හටගන්නවා නම් නාම රූප නොතිබුණොත් සලායතන හටගන්න විදිහක් විඥානයක් නැති වුණොත් නාම රූප හටගන්න විදියක් නෑ. සංඛාරයක් නැති වුණොත් විඥානයක් හටගන්න විදියක් නෑ. අවිද්‍යාවක් නැති වුණොත් සංඛාරයක් හටගන්න විදියක් නෑ. එහෙනම් මුලදී යම් කෙනෙකුට විපාක වශයෙන් එනවා නම් ඔය අපි කියන සංඛාරපැත්ත විපාකයක් වශයෙන් එනවා නම් අර අවිද්‍යාව දුරුකලත් අපි අවිද්‍යාවෙන් ගොඩනගෙන සංඛාර දුරුකලත් විපාක වශයෙන් දෙන ආනිඤ්ඤාවි සංඛාර කියන කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස විපාක සංඛාර වශයෙන් ක්‍රමයක් ඇති කරනවා. ඇති කරලා ඉතින් ඒකෙන් ගොඩනගලා දෙනවා විපාක ලෝකය. අරිහතුන් වහන්සේ නමක් කියලා හිටියත් විපාක ලෝකෙ මිදිලා නැහැ. මිදිලා තියෙන සංඛාර ලෝකෙ. සංඛාර ගොඩනගගෙන ඉන්නේ අවිද්‍යාව දුරු කරලා නිදහසුනේ. විපාක ලෝකෙ තිබෙච්ච නිසා බුදුරජාණන් වහන්සේට විපාක විඳින්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේට ප්‍රබල වශයෙන් කර්ම 12 ඉස්තිර විපාක දුන්නා කියලා පෙන්වනවා. දැන් මේකෙදී අපි දකින්න ඕනේ ඒ දුන්න විපාකයේ බුදුරන් වහන්සේගේ අති සුද්ධ මානසිකත්වයේ තියෙද්දී සංඛාර මාත්‍රයක් ගොඩනගන්නේ නැති අවිද්‍යා සංඛාර මාත්‍රයක් ගොඩනගන්නේ නැති මානසිකත්වයක් තියෙද්දී උන්වහන්සේට දුක් විපාක විඳින්න සිද්ධ වුණා. හැබැයි මේ දුක් විපාක දෙන්න සිද්ධ වෙච්ච කෙනා පොඩ්ඩක් හිතලා බලන්න. දැන් බුදුරන් වහන්සේ බෝධිසත්ව කාලේදී බුදුරැන් වහන්සේ නමගේ ශ්‍රාවකයන්ට තොපි ඇල්බත් බුදින් දෙපා යව කාපියව. තොපිට උරුම යව. මෙහෙම කියලා අපහාසයක් කළා. දැන් කරපු ක්‍රියාව ඒ පෙරභවයක ඉවරයි ඔක්කොම. දැන් මේ ඇවිදලා පාරමිතා පුරන ලෞතර බුද්ධත්වයට පත් වෙලා ඉඳද්දි විපාකයක් ගොඩ නැගුණා. දැන් විපාකේ ආවේ කොහොමද? වේරංජා කියන ගමේ බමුණේ උන්වහන්සේට වස ආරාධනාවක් කළා. වස ආරාධනා පිරියන්නේ බුදුරණන් වහන්සේ ගමට වැඩියා භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක. ඔය 500ම තමයි එදා හිටපු එයාගේ පිරිස. දැන් එකතු වෙලා මොකද කරන්නේ? අර ආරාධනා කරපු එකනට මතක ඇති වුණා දානි දෙන්න. මතක ඇති වුණා ආරාධනා කරපුවා. ආරාධනා කියලා යන බුදුරණන් වහන්සේ ගමට වැඩිලා ඒ කිවතෙන්ද වැඩිලා හිටියා කවුරුවත් දානි දෙන්න කෙනෙක් ඔච්චර වටේ මිනිස්සු ඉන්නවා ඒ කෙනෙකුට හිතාවෙත් නැහැ. ඔයා ඇහැර යවාරංගිය විලෙන්දෝ ටිකක් අහුවෙලා. ඊය හරි ඉඳලා හිත වැරුණා. ඇයිද බලන් ඉන්න දෙන්න දෙයක් නැහැ යවහල් දීලා ගියා. පූජා කරලා ගියා. දැන් තුන් මාසයක් යවහල් වළඳලා ජීවත් වුණා. දැන් කර්මයේ විපාකයක් නේද වින්නේ. යව කාපියව කිව්ව එකට සමන්ට යව කන්න සිද්ධ වුණා. දැන් දැන් විපාකෙ දෙන්න මොනවද උන්වහන්සේට විපාක වේදනාවක් විඳින්න සිද්ධ වුණානේ. නීරස ආහාරයකින් අසය කන ආහාරයකින් මේ කයි ජීවත් කරන්න සිද්ධ වෙනවා තුන් මාසයක්. දැන් ප්‍රණීත නැති කටුක ආහාරයකින් තුන් මාසයක් ජීවත් වෙනකොට උන්වහන්සේටත් විපාක වේදනාව එනවා. අප්‍රණීතයෙන් වළඳන්න වෙනවා. කිව විදිහට විපාකේ ආවා. දැන් විපාක දෙන ලෝකෙ මොන හම්බුන්දුන්නේ නැද්ද? යවහල් විපාකෙට සම්බන්ධුන්නේ නැද්ද? අර යවහල් දුන්න මිනිස්සු අර වෙලින්දු ඒකට සම්බන්ධිච්ච අය නෙමෙයි. ඒක විනිහෙකුටවත් හිතාවේ නැහැ. දානයක් දෙන්න බලන් ඉන්නවා. විපාකෙට සම්බන්ධ ආවේ කොහොමද? එයා මේ ලෝකේ පවතින ලෝකේ තියෙන දේ අතුලින් නේද අනුකූල විපාකයට අවශ්‍ය කරන රටාව ගොඩ නැගුණේ. පසුතලිය ගොඩ නැගුණේ. ඉතින් අපි කරන හොද හෝ නරකක් ඇත්නම් ඒක අපිට පළ දෙන්න. පසුතලිය ගොඩ නැගින්න ඕනේ. මේ පසුතලිය ගොඩ නැගින්නේ මේ ලෝක පරිසරයේ. ඉතින් හොඳට හොඳ පසුතලියක් ගොඩ නැගිලා තියෙන්න ඕනේ. නරකට නරක පසුතලියක් ගොඩ නැගිලා තියෙන්න ඕනේ. මොකද පසුතලිය ඇහැර දකින්න බැයිද කනට අහන්න බැයිද ලෞකික අතීත ගෝචර නැද්ද? ඒ විපාක විඳින පසුතලිය ලෞකික ලෝකයට ගෝචර නැද්ද? මේ ලෝකේ ලෞකිකයනේ පැවැත්මේ ලෝකේද? පැවැත්මේ ලෝකයේ ඇතිවෙන්නා වූ අනුකූල වන්නා වූ දේ නැත්නම් ඒ බඳු වන්නා වූ සැප හෝ දුක් විපාකයක් එන්න පුළුවන්. නැත් දුක් විපාකයක් එන්න සැපසහගත විශ්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. සැප විපාකයක් එන්න දුක්සහගත විශ්ව නිර්මාණයකින් පුළුවන්. විශ්ව නිර්මාණයක් නැතුව විපාකයක් විඳින්න පුළුවන්. හැම විපාකයක්ම වෙන්නේ විශ්ව නිර්මාණයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ විශ්ව නිර්මාණය කාගවත් ඊශ්වරය කරන එකක් නෙමෙයි. අපි කරන කර්ම ශක්තියම එක්තරා අවස්ථාවක්. නිර්මාණ අවස්ථාව. අනේ නිර්මාණ කරන අවස්ථාව දැක්කොත් අපිට කියන්න බැයිද? කටුක සහගතව නිර්මාණයේ විච ක්‍රියාවලිය සිද්ධ වෙනවා දැක්කොත්. මෙන්න අපලයා දුක් විපාකයක් විඳින්න සිද්ධ වෙන නිර්මාණයක් කියලා කියන්න බැයිද? ඉෂ්ට වූ ප්‍රිය වූ සුඛ විපාකයක් දෙන්න තියෙන නිර්මාණයක් ලෝකේ සිද්ධ වෙනකොට. මෙන්න කරලාද පුණ්‍ය කර්මයක විපාකයක් සිද්ධ කරන්න අවශ්‍ය කරන පරිසරයක් ගොඩ නැගෙන හැටි කියලා දකින්න වෙයි. අන්න ලෞකික නුවණට වැඩිය ගෝචරයි. ආ කර්මයේ ගැඹුරු නාල විපාකයේ විඳින්න අනුකූල ලෝකයක් ඕන. හැබැයි කර්මයයි විපාකයයි කියන දෙකම ලෞකික මනසට ගෝචරයි. ඒ මානසික මට්ටම් වලට ගෝචරයි. ලෝකෝත්තර නිවන තමයි ආර්යයන්ට ගෝචරයි. අනාර්යයන්ට ගෝචරයි කර්ම සහ විපාක කියන දෙක. කර්මත් නවත්තලා විපාකේ ඉන්න මාර්ගයක් කෙලවර කරලා නිවන් ආපෝ කියන යම් ක්‍රමයක් තියෙනවා. මේක අනාර්යයන්ට ගෝචර නැහැ. ඒක ආර්ය ගෝචරයි. එහෙනම් අනාර්ය ඉරිසිවරු කියන්නේ ආර්ය නෙමෙයි අනාර්ය. එහෙනම් ඉරිසිවරුන්ට ගෝචර වෙලා තියෙන නුවණ තියෙන ලෞකික නුවණ. ලෞකික නුවණට මේ බඳු කර්මයට මේ බඳු විපාකයක් එනවා කියලා දකින්න පුළුවන් එක්තරා මට්ටමක් ගෝචරයි. සියලු මට්ටම් නෙමෙයි. මෙන්න මේ දකින්න පුළුවන් මට්ටමේදී මේ ලෝක පරිසරය හැදිලාම විපාකේ එන නිසා කර්මයට අනු ඒගොල්ලෝ දකින්න මේ බඳු කර්මයක් කරගුවාම මෙන්න මෙහි විපාකයක් ඉදිරියට දැන් මේ සකස් වෙන්නේ. එහෙනම් මෙන්න මෙහෙම අපලයක් එනවා. මෙන්න මේ විශ්වයේ සිද්ධාන්තයක් හඳුනනවාම කියලා. අර විශ්ව සිද්ධාන්තයේ දිහා බලලා විශ්වයේ පරිසරය දිහා බලලා කියනවා කර්මයේ විපාකේ මෙන්න මේ විදිහයි ජ්‍යොතිෂයෙන් පෙන්වන්නේ කියලා. ජ්‍යොතිෂය මේ කාලේ වෙනකොට නෂ්ටාවශේෂයක් තියෙන හින්දා කියන්න බැරි එක ඇත්ත. පූර්ණ ජ්‍යොතිෂ විද්‍යාවකින් කර්මයයි විපාකයයි හොඳට පෙන්වන්නු කරනවා. එයා විපාකයක් එන කාලේ විපාකේ නරක නම් අපි කියනවා අපල කාලේ. විපාකේ හොඳ නම් කියනවා හොඳ කාලේ. ග්‍රහණය කලේ යමද්ද අනුකූල විපාකේ දෙන්න විශ්වයේ හටගන්නවා ග්‍රහ වස්තුවක්. හොඳයි නරකයි දෙකම සිද්ධ කරන විපාකයක් දෙන්න ගැළපෙන නිසා ඒ ග්‍රහ වස්තුව ආශ්‍රයෙන් හොඳයි නරකයි දෙකම එන විදිහට සකස් වෙනවා. හොඳට අවස්ථාවේදී හොඳ ඇදලා යනවා නරකට අවස්ථාවේ පැත්තට නරක ඇදලා යනවා. එකෙන්ම දෙකක් කරලා දෙනවා. ගින්දර ගින්දරින් පැත්තකින් බත්තු එනවා. ඇඟිල්ල ගහන කියොත් අත පුච්ච ගන්නවා. බත්තු යාගත්තොත් කනිත ආහාරයක් හදා ගන්නවා. අර ගින්දරේමයි කරගත්තේ. නොසරකිලිය අත දාන්න කියොත් අත පුච්චන තුවාලයක් හදා ගන්නවා. ඒකත් අර ගින්දරේමයි කරලා දුන්නේ. දැන් ගින්දරට ක්‍රම දෙකක් කරන්න පුළුවන් වුණා නේද? එකක් තමයි අපිට ප්‍රයෝජන ලබා දී. ඒ ගින්දරම කරන්න මම තව එකක් තමයි අපිට විනාශය ලබා දී. ගින්දර ඵලිද? ගින්දරෙන් ප්‍රයෝජන ගන්න මිනිහට ප්‍රයෝජන ගන්නවා නම් හොඳ හෝ නරක ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ ගින්දර පලිද? ගින්දර නිහඬයි. හැබැයි අපි පරිහරණය කරන්න ගිහිල්ලා අපි විසින් වරද්දා ගත්තොත් අපි වැරදි ප්‍රතිඵලයක්, හොඳ ගත්තොත් හොඳ ප්‍රතිඵලයක්. ඉතින් තමන් කරපු පව්පින් දෙක තමන්ට පළදිනවා, තමන්ට ක්‍රියාත්මක වෙනවා. ඉලහතාරකා මොනවා කරන්නද කියලා කිංකරි සම්දි තාරකා කියන එක වරද්දලා අරගෙන. තාරකාවට මොනවා බලයක් නැහැ කියලා හිතා ඉන්නවා. කිව්වේ මොකද? එන බලයේ ක්‍රියාත්මක වෙන්නේ තමන් කරන ලද පින් පව් දෙකට අනුව. ඉතින් තාරකාවට වැළ වැළ තියෙනවා. ඒකයි කිව්වේ. කිංකරි සම්දි තාරකා කියන. දැන් අද කියන්නේ තාරකා මොනවා කරන්නද? මිනිහා කරපු පින් පව් පළදිනවා. අර්ථේවා තේරුම් පින්පව් පළදෙන රටාවවත් දන්නේ නැති මොට්ටේ කතා කරන්න යනවා. කින් කරි තාරකා තෝරන්න යනවා. පුළුවන් තෝරන්න. අන්න ඒකයි අහන්න. දැන් ළමයෙක් නොසැලකිල්ලෙන් අත්තා දාලා ගින්දරට අත පුච්චාගෙන බයිනවා බයිනවා පැත්තේ ඉඳලා ගින්දරට. දැන් මොලේ කැදී මිනිහේ කාවද ඉන්නේ? යකෝ ගින්දර මොනවා කරන්නද? උඹේ නොසැලකිල්ල උඹ අත පුච්චාගත්තා. ඒ කියන්නේ ගින්දරට පිච්චෙන්නේ නැහැ කිව්ව එකද? ගින්දරේ මොකුත් කරන්න බෑ කියන්නේ, මොකුත් ගින්දරේ මොකුත් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ කිවි. තමන්ගේ නොසැලකිලිමත්කම නිසා තමන් අත පුච්චා ගත්තට ගින්දර මොනවා කරන්නද කියලා අහනවා. ඉතින් තමන් කරන පින්පව් තමන්ට ඵල දෙනවලු තාරකා මොනවා කරන්නද කියලා අහනවා. ඔය කියන බුද්ධ දේශනාව තෝරා ගන්න බැරුව බුදුරයන් වහන්සේ පෙන්නවා තාරකාවට මොකුත් කරන්න බලයක් නැහැ කිව්වා කියတဲ့. අද මේ පඬිතුන් කියනවා. දැන් තාරකාවට මොකුත් කරන්න බෑ. දැන් තාරකා කියන වචන කිව්ව සියලුම ග්‍රහවස්තු වලට ඒ කතාව කිව්වි. ඉරහඳ දෙකත් අයිතිනේ. හොඳයි, හඳරත් මොකුත් කරන්න බෑ. කාලයටත් මොකුත් කරන්න බෑ. දිශාව බලා හිටියත් මොකුත් කරන්න බෑ. ඔහොම නිගමනය කරලා. ගස් කාලෝටත් මොකුත් කරන්න බෑ. එහෙනම් අපි කියනවා මෙහෙම දෙයක්. ඔයගලන්ට ඔප්පු කරන්න පුළුවන්. වෙසක් වුන් පොහෝ දින උදෑසන බුදු වෙච්ච බුදුවරු ඇරින්ද වෙන මාසෙක වෙන දිහාවක් බලාගෙන ඒවා මාසෙ පොයේ දවසක හෝ වෙන දවසක බුදු වෙච්ච බුදුරේ ගැන කියන්න පුළුවන්. අහුවිලා නැද්ද හඳෙහිම බුදු වෙන්නේ? වෙසක් පුණු බොහෝ දවසේ දවසේ ඉන්න ඕනේ. හඳ හොදල සම්පූර්ණ වෙච්ච දවසක් වෙන්න ඕනේ. හැබැයි හවස බුදු වෙච්ච බුදුරේකුත් නේ. අරුණෝදේ බුදු වෙන්නේ නේ, ඉරහුවිලා නැද්ද? අරුණෝදේ හැදුවේ කවුද? සූර්යා පායාගෙන ඉන්න අරුණෝදයක් වෙන්න ඕනේ බුදු වෙන්නේ. වෙසක් පුණු බොහෝ දවසක් වෙන්න ඕනේ. හැබැයි බඩහිර බලාගෙන බුදු වෙන්න බෑ, නැගිනහිර බලාගෙන ඉඳ ගන්නත් ඕනේ. හැබැයි වෘක්ෂයක් නැතුව ගල්ගෙයක බුදු වෙන්නත් බෑ. වෘක්ෂයක් තියෙන්නත් ඕනෝනේ වා කාලා බුදු වෙන්නත් බෑ. දියන උසු ගැලපෙන කිරිබතක් වළඳලා ඉඳත් ඕනේ. හැබැයි බිම ආසනෙට උදන් සීට් එකක් දාගෙන ඉඳගෙන නැද්ද? කුසතර වලින් හදාගත්ත ආසනයක් තියෙන්නත් ඕනේ. ලෝතුරා බුද්ධත්වයේ ඔච්චර පාරමිතා පුරලත් බුද්ධත්වයේ මතු කරගන්න මේ භෞතික ලෝකේ කීයක් જાටි ආධාර වුණාද? දැන් අද මොකද කියන්නේ? භෞතික ලෝකෙට මුල් කරන්න බෑ. උඹලගේ පඬිතකමට ප්‍රඥාවෙන් බුදු වැඩ කරපල්. නිවන් දකපල්. ප්‍රඥාව විතරක් ඇති. හරි? අටවිසි බුදුවරුන්ටම කුසතන දුන්නා. මේ හැම කෙනෙකුටම කුසතන ආසනය ඕනේ. කුසතන අතල බුදුන්නේ නැහැ කවුරුවත්. දැන් කුස කුස කියන්නේ මොකද්ද? අපේ බඩට. තන කියන්නේ මොකද්ද? තුරුණු බව හේවත් නොමැරෙන ප්‍රබෝධ කරන බව. කුසතන වල තියෙනවා බඩ ප්‍රබෝධ කරන ආකර්ෂණ ශක්තිය. බඩේ දවිලක් එහෙම අල්ල ගන්නවා නම් එහෙම තමන්ගේ වැඩේ කරගන්න අමාරු. එහෙනම් ඒකට අවශ්‍ය කරන සියල්ලම කුසතන ආසනයේ ඉඳගත්තාම බඩ හොඳට සුව බවට පත් කරලා අර ගෑන් ගෑස් ඇති කරන්නේ නැතුව ක්‍රමානුකූලව බඩ පවත්වන කුසතන මත ඉන්නකොට ඒ කුසතන වල තියෙන ඖෂධය. තන කියන්නේ තෘණ ජාතිය. තෘණ කියන්නේ තුරුණු බව, තරුණ බව ඇති කරනවා. අදත් කියනවා පලා වර්ග වල තියෙනවා නිරෝගී බව, තරුණ බව ඇති කරන ශක්තිය කියලා. අතුරුණ වර්ග. තෘණ කිව්වේ ඒකේ ගන්න නිරුක්ති දකින්න ඕනේ වෙයි. නැතුව බෑ. කුසතන කියන්නේ බඩ තුල තුරුණු බව ඇති කරන ශක්තිය. මේ කුසතන වල ඉස්ම අදත් දුන්නොත් එහෙම බඩේ අමාරු වලට බඩේ ගැස් තියෙනට ඕකේ තියෙනවා ප්‍රති. ඔකත් බේත. දන්නේ නැතුව ඉන්නේ. ඉතින් ඒතර බෝධියක් නැතුව ඉස්නායි ප්‍රබෝධ කරන්න බෑ. එනයි කර වෘක්ෂයේ ලැබෙන ආකර්ෂණේ අත්‍යවශ්‍යයි. මේ කායික ස්නායු පද්ධතිය ප්‍රබෝධ කරන්න. කායික ස්නායු පද්ධතිය ප්‍රබෝධ නොකරන කොච්චර පාරමිතා පිළිවුවා. අර කියන ප්‍රඥාව නගන්න අවශ්‍ය කායික බලේ නැහැ. කායික සැපේ නැහැ. ආයුෂ වර්ණයේ සැපේ බලය ඕනේ නෝන නගන්න. එන මහා ප්‍රඥාව පහල කරන්නත් ආයුෂ වර්ණයේ සැපේ බලය යමකින් ලැබෙන්න ඕනේ. ආවිසවරණයේ සැපේ බලය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ලබන එකක් නෙමෙයි. කරලද? පුණ්‍ය ශක්තිය ලබන එක. තුන් පාලේ වශයෙන් ලෝකේ ක්‍රියාත්මක කළ ලැබෙන දේ. ඇයි නැත්තේ? අර තවත් තියෙන්නේ. අර මේ තරම් එහා පැත්තේ උඩ තියෙන්නේ. ඒවර ගන්නවා. දැයක තියෙන හරිය අද් දෙක මෙහෙම කළා හිටන් දෝත පාගෙන ඉන්නවා වගේ ඇඟිලි පිටලා තියෙනවා ඇඟිලි ඇඟිලි වගේ පිටලා තියෙනවා කොතනේ මැද. ඒක අනික් අසොල් නැහැ. මේ අද් දෙකේම ඇඟිලි තිබ්බා වගේ මේ දෝතල්ලා ඉන්නවා හා සමාන හැම කොතන පත්‍රයක්. ඉතින් ඒක ඒ ශක්තිය අදක් තියෙනවා. දරා ඉන්න ශක්තිය. සංකේතාත්මක අගේ තමයි පෙන්වන්නේ දෝතල්ලාගෙන ඉන්නවා පලාපෘතුවේ දරා ඉන්න. ඒ ලක්ෂණයම පිටලා තියෙනවා කොතන කොළින්. හරියට මැද පිටලා තියෙනවා අතේ ඇඟිලි වලින් මෙහෙම තියා ඉන්නවා. ඉංගොයි හැම එකක්ම අවශ්‍යයි ලෝතුරා බුදු වෙන්නත්. ඉන් බස්නාහිර බලාගෙන නෑ නැගිනහිර බලාගෙන නෑ බුදු උනේ. දිහා බලපාලා නැද්ද? විශේෂ බලපාලා නැද්ද? ඉන් බුදුරන් අහති පෙන්නුවේ ඉතින් ඒ ප්‍රතිපලයක් ලෞකික ප්‍රතිපලයක් හැබැයි නිවන් දකින්න ඕව ආධාර කරගන්නත් ඕනේ. හැබැයි ඕව පස්සේ ගිහිලම ප්‍රඥාව නැතුව නිවන් දකින්නත් බෑ. නිවන් දකින්න ඔය ආධාරය නැතුවත් බෑ. ඕක අන්‍යෝන්‍ය ආධාර සහිතයි. ඕක තේරුම් ගන්න ඕනේ. හොඳ නුවණක් තියෙන්නත් ඕනේ. නුවණ තිබුණට මදි ආයුබන් සැබල් ප්‍රඥා තියෙන්නත් ඕනේ. ආයුබන් සැබල් තියෙන්නත් ඕනේ. නුවණ වඩන්න. ඒතකොට තමයි යථාබෝධිය ලැබෙන්නේ. මේ යථාබෝධියට අවශ්‍ය කරන අනික් කාරණා මොනවද කරගන්නේ? පින්වලින්. කරලාද පුණ්‍යතාවේ. නිවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුව පින් නෙමෙයි වැඩෙන්නේ. ලෝකේ යථාර්ථය පිළිබඳ අත්හැරින් වැලි මිදියන පැත්ත. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙකක් තියෙනවා කියන්නේ ඕකයි. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් වැඩෙන්නේ අනිකරම නිවන. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් නිවනට අවශ්‍ය කරනව පසුතලයි. ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙආකාරයි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන හේතු වෙන එක. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙන එක දේශනා කළේ ඕකයි. ඉතින් අද වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැහිලා ඉන්නේ. නිවන් දකින්න එක දන්නේ නැහැ. ලෝකේ පැවැත්මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙකක් වුණේ එකේ තියෙන කියලා අපි තර්ක කරන්න පුළුවන්. නා ලෝත්‍රා බුදුරණන් ආතේ දේශනා කළ ධර්මයේ තුල ඉතින් hali dawasana sutri gena sutri sangyutthane kaya hondata pahediliwa penla thiyena oy gena siddhi e karma vipakaya pala denekota vipakaya kenna me loke bhautika parisare hada gahenna one anukoolo anu bhautika parisare hada gahenna hetu pala nyayayata anuwa nisa naraka nan naraka de pratipala denna naraka karmayen naraka vidire hada gahena hondara honda vidire hada gahena e hada gahime thamai vipakaya denna awashya kene pasutale hadanna ධර්මතාවය කියන්නේ තන්නේ ඒකයි. හොඳ නම් හොඳට නරක නම් නරකට මේ ධර්මතාවය හැඩ ගහේ නැහැ. තේරුම් ගන්න බැරි හරියක් හරි හැකයක් තියෙනවා නම් අහන්න තරම්. ඔව් මේකයි කාරණේ. ඔය 820 බුදුවරයන් වහන්සේලා කියන කාලේ වෙනකොට ලක්ෂ ගාන බුදුවරු පහළ වෙලා. ඔය විවරණ ගත්ත බුදුවරයන් වහන්සේලා 829 විතරක් නෙවෙයි විවරණ ගන්න කාලය තුළ සාරාංශික කල්පලක්ෂය ඇතුළේ පහළ වුණේ. තව ලක්ෂ ගන්න බුදුවරු ලෝකේ පහළ වෙලා තියෙනවා. ඔය කාලේ. විවරණ ගැනීමට ඔය අතරින් හම්බෙන 820 දෙනා තමයි. අපි 820 බුද්ධ වන්දනාව කියලා කරන්නේ. 820 බුද්ධ වන්දනාව වෙනයි. ඒ කාලේ පහළ වෙච්ච ලෞතරා බුදුරු වෙනයි. ඒ පහළ වෙච්ච ලෞතරා බුදුරුන්ට ඒ කාලයට ගැලපෙන ආකාරයේ එක එක වෘක්ෂ බුද්ධත්වයට සම්බන්ධ වෙනවා. නමුත් 820 බුදුරුන්ගේ බුද්ධ මේ බෝධි විසර විතරයි අපිට අද දැනගන්න බුදුරන් වහන්සේගේ දේශනාව නිසා ලැබිලා තියෙන්නේ. අර ලක්ෂ ගානක් බුදු වෙච්ච බුදුරුන්ට මොන මොන ගස් පහළ වුණාද කියලා අපි දන්නේ නැහැ. ඔය කියවෙ නැති ගස් අතරේ තව ඒ කාලයට ඒ ශක්තිය ලබා දෙන්න අනුකූල වෘක්ෂයක් බෝධිය වශයෙන් ඕනතරම් පහළ වෙලා ඇති. මේ අපි 28 බෝධි කියලා ගන්නනේ අපේ බුදු පියාණන් වහන්සේ විවරණ ගන්න හේතු වෙච්ච බුදුවරු 28 දෙනාගේ සිද්ධියට සම්බන්ධ අදාළය. ඒ නාබෝධිය කියලා කියන්නේ නාබෝධි පහක් පහළ වෙලා තියෙනවා බුදුවරු 5 දෙනෙකුට. තව මේ 28 දෙනා අතරේ. අර ඒ කාලෙ පිට ලක්ෂ ගානක් බුදු වෙච්ච බුදුරයන් 15 ලක්ෂ ගානකට බෙදු බුදුනා කියලා කියනවා. ওই කාලේ දුන්නු. ඔය නාබෝධි ලක්ෂ ගාන පහළ වෙලා තියෙයි ඇයට. අපි දන්නේ නැහැ කොච්චර පහළ වුණාද. කුඹුක් බෝධි තෝරන තරම් පහළ වෙලා ඇති. ඔය කියන බෝධි නානා ප්‍රකාරයෙන් ගැළපෙන විදිහට පහළ වෙලා ඇති. ඒක අපිට කියන්න බැහැ. අපි දන්නේ නැහැ. නමුත් කාට හරි බෝධියක් ඕනේ. බෝධියක් නැතුව ඒ ශක්තිය නගන්න බැහැ. අනේ කයි. ඒ කියන්නේ දැන් මූලික වශයෙන් ශ්‍රද්ධාධික, වීර්යාධික, ප්‍රඥාධික කියලා බුදුරජාණන් වහන්සේලා මේ පිරිපුර්ණ බෝසත්වරු කොටස් තුනක් ඉන්නවා. මේ කොටස් තුන තුලින් තමයි ශ්‍රද්ධාධික කෙනෙක් සොලසා සංකල්ප ලක්ෂයක්, වීර්යාධික කෙනෙක් අටා සංකල්ප ලක්ෂයක්, ප්‍රඥාධික කෙනෙක් සාරා සංකල්ප ලක්ෂයක් කියන කාලය පිරිපුර්ණ තමයි අවශ්‍ය ලෞතර බුද්ධත්වයට ආසේ පාරමිතා ගන්න සම්පූර්ණ කරගන්න. ප්‍රමාණය සම්පූර්ණ කරගන්න. මේ සම්පූර්ණ කරගත බලින් තමයි උන්වහන්සේලාට සියලුම ශක්තියින් ලෝකේ පහළ වෙන්නේ. සප්ත සහජාත වස්තු කියලා අටුවාවල විග්‍රහ කරනවා. සහායයට උපන් වස්තු වෙනදයි සහජාත කියන්නේ. නමුත් ආ සහජාත කියන ප්‍රත්‍යය තෝරන්න ගිහලා කියන්නේ ඒ සමග උපන් කියන එක. සහජාත කියන එක අද හිතා ඉන්නේ ඒ සමගම උපන්න ඒවට සහජාතයි කියලා. සහායයට ජාතක වුණ නිසා සහායයට පහළ වෙච්ච නිසා ඒවට සහජාත කියනවා. දැන් සහජාත වස්තු හතක් ගැන විග්‍රහ වෙනවා. ඔගේ පළවෙනි වටනාමේ තමයි ජයශ්‍රී මහ බෝධින්න වහන්සේ. සහායයට උපන් ඊයෝ. එතකොට යසෝදරා දේවියස් සහායයට උපන්. එතකොට කණ්ඩකසියා සහායයට උපන්, චන්නාමාත්‍යා සහායයට උපන්. ඒගොල්ලෝ සහායයට උපන් වස්තු වෙනවා සහජාත වස්තු. හැටියට පෙන්නනවා. මේ ඔගේ සහජාත වස්තු ගැන ඉතින් අදගෙන උඩ විග්‍රහ කරනවා හරියට බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච වෙලාවෙම තමයි ඔවත් පහළුණේ කියලා. එහෙමයිද කියන්නේ. සහායයට උපන් වස්තු. ඔව් එහෙම ඒ වාස්තාවම කියලා එකක් නැහැ. කොයි මොහොතේ හරි ඒකට සහායෙත් නම් උපන්නේ. ඒවා සහජාතයි. ඈ? ඔව්. ඒක තමයි ඒකේ ධර්මතාවය. ඔව්. ඔව්. ඒ ස්වභාවයේ ධර්මතාවයයි. ඒක තමයි ඒකේ ධර්ම ස්වභාවය කියන එකයි. හැම දෙයකම ධර්ම ස්වභාවය බලපන්. ධර්ම නැති ලෝකයක් ධර්ම කියන්නේ දරණ නිසා. යමක් යම්සේ යමකින් දරන්නේද ඒ දරණ රටාව ධර්ම රටාව. ධර්ම කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. පොතොල් ලිව් එකක් නෙමෙයි ධර්ම කියන්නේ. පොතොල් ලියන අකුරු කියන්නේ ධර්මයේ පෙන්වන්නට ගත සංකේත. ධර්ම රටාවක් විග්‍රහ කරන්න ගත සංකේත වලට හැද ධර්ම පොත් කියලා කියන්නේ. ධර්මයේ කියන්නේ පොත් නෙමෙයි. ධර්මයේ කියන්නේ අකුරුත් නෙමෙයි. ඒවා ධර්මයේ විද්‍යාමාන කරන්න ගත ආධාරක සංකේත. මොන මොන අකුරු වලින් හරි ගන්න පුළුවන්. පොතේ නැත්නම් ලෝහ කෑල්ලක හරි ලියන්න පුළුවන්. ගහක පොතක හරි ලියන්න පුළුවන්. යමක පවතින රටාවක් තියෙනවා. යමක් දරණ හැටි. අපි යම්කිසි හේතුවක් ක්‍රියාත්මක කරපුවාම, කර්මයක් කරපුවාම, ඒක විපාක දෙනකන් කොහොමද දරන්නේ? විපාකයේ දෙන තත්ත්වෙටපත් වෙන්න මොන ආකාරයෙන් දරලාද ඒක ගණන් දෙන්නේ. අන්නේ රටාව දැනගත්තාම කියන ධර්මයේ දැනගත්තා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. කපටිකම වෙනස් කරන්නවත් බෑ. නුවණේ මෙහෙයවල හොයන්න ඕනේ මේ ධර්ම රටාව මොකද්ද? අන්න එතකොට පේනවා. මෙබඳු හේතුවකට මෙබඳු ධර්ම රටාවක් ක්‍රියාත්මක කළා අනුකූල වන්නාම ඵල රටාව ඵලය මෙහෙමතු කරලා දෙනවා. මෙන්න මේ හේතුඵලයේ දැක්කම කියන හේතුඵල ධර්මයේ දැක්කා. අන්න ඒක තමයි ධර්ම කියන්නේ. මේ ධර්ම දකින්න නැතුව බුදු වෙන්න බෑ. අවබෝධය ලබන්න ධර්ම රටාව දකින්න ඕනේ. ඒක තමයි බුද්ධි ගෝචර වෙන්නේ එතකොට. දැන් මේ කවුද අර ප්‍රජාපති ගෝතමින් වහන්සේ බුදුරන් වහන්සේට කියනවා ස්වාමීනි දැනටමත් මේ භික්ෂුන් වහන්සේලා අතර ඔබ වහන්සේ දේශනා නොකරපු දේවල් දේශනා කරපු හැටියට ප්‍රකාශ කරන අවස්ථාවක් පේනවා. පස්චිම ජනතාව කියන්නේ මතුවට ඉන්න ජනතාව ඔබ වහන්සේ දේශනා කරපු ආකාරයෙන් ඔබ වහන්සේගේ දේශනා කොහොම තෝරා බේරා ගනීද? දැනටත් මෙහෙම නක් ගෝතමී ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. යමක් ඇසුරු කරන රාගයේ දේශයේ මෝහයේ ක්ෂය වෙනවා පේනවනะ ඒව තමයි බුදුදහම කියන්නේ. යමක් ඇසුරු කරන රාගක් හේ දේසක් හේ මොහක් හේ වෙන්න හේතු නැත්නම් ඒව බුදුදහම නෙමෙයි. මොකද තෝරගන්න. ඒක ලොකු වැඩක් නෙමෙයි. ඕකෙන් තෝරගන්න. අන්න අනාගතයට තෝරගන්න දුන්නේ ලේසියම බුදුරන් වහන්සේගේ දේශනාව. එහෙනම් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේදී දේශනා විපරීතයේ උච්චාරණ ලෙසින් සිද්ධ වෙන බව ඔප්පු වෙන කතාවක් තමයි ඒ ප්‍රජාපති ගෝතමින් වහන්සේ දා බුදුරන් වහන්සේට කියා හේති. තමයි දැනටමත් මෙහෙම කරනවා. පස්සේ මතු කාලේ කොහොම නොකරයි. ඉතාර කොහොමද ඔබ වහන්සේ දේශනා කරුවා හරි සත්‍ය ධර්මයේ තෝරා ගන්න. මේ ප්‍රශ්නේ අහුවා දුන්නේ උත්තරේ ඔකයි. ඉන් අපිටත් අද කවුරු මොනවා කිව්වද මොන පොතේ තිබුණා අපිට අහක දාන්න ඕනෙත් නෑ බාර ගන්න ඕනෙත් නෑ විමර්ශනය කළ බණ්ඩුවේ ඒ මගේ ඇසුරු කරන රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ වෙන බව පේනවාද හේතු තියෙනවාද අන්න ඒක දකින්න පුළුවන් ඥානයක් තියෙනවා නම් ධර්ම අවබෝධ කරන්න පුළුවන් ඥානයක් ඇති කියන්නේ ප්‍රඥාවන්තය පඤ්ඤාවන්තා සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස කියන නෝකද අන්න ඒ ප්‍රඥාවන්තයා තමයි මේ ධර්ම කතාව තේරුම් ගන්න එයාට ආයි කවුටවත් වරද්ද ගන්න පුළුවන් කමක් නැහැ මොකද ඒක න්‍යාය ධර්මයක් නේද න්‍යාය තේරෙනවා ධර්මයේ බහ බලන්න කිව්වොත් ඔන්න ඕකටයි නමුත් අද ත්‍රිපිටකයේ බහ බලන්න ධර්මයේ බහ බලන්න කියනවා ඒක නාම ත්‍රිපිටකයේ මගින් ඇහුවා කිව්වත් ගන්න එපා ධර්මයේ බහ බලන්න විනීත බහ බලන්න දැන් ඒවා මේ සුතන් කියනවා මොනවද මා විසින් මේ සියසන ලද්ද දැන් මං කිව්වා කිව්වත් මගින් අහගත්තා කිව්වත් අහගත්ත කෙනෙක් પરම්පරාවෙන් කියලා කිව්වා කිව්වා පිළිගන්නේ නැතුව ධර්මයේ බහ බලන්න විනීත බහ බලන්න ඉතින් බහ බලන ධර්මයේ හැටියට සම්මත කරගත්තොත් ඒ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පිටකේ ධර්මයේ හැටියට ඒවා මේ සුතන් කියලා ඒකේ තියෙනවා මොකිනේද බහ බලන්න ඒ ධර්මයේ දු දැන් උතෙන්දී අපිට එකක් අහු වෙනවා බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ බහ බලන විනීත බහ බලන ක්‍රමේ නා වෙනස් නොවන ක්‍රමයක් කොයි කාලයේ දකින්න පුළුවන් ක්‍රමයක් විය යුතුයි වෙනස් කරන්න බැරි එකක් විය යුතුයි කාටවත් වෙනස් කරන්න පුළුවන් නම් එහෙම ඒ ධර්මයේ බහ පිළිවෙත් වෙනස් අදහසක් ඉන්න